අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලුම දුවදරුවන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ පවත්වනු ලබන රුහුණු ගුවන්විදුලියේ ගුරුගෙදර වැඩසටහන යටතේ අද දවසට අපට සාකච්ඡා කරන්න නියමිත වෙලා තියෙන්නේ ඉතිහාසය විෂය පිළිබඳව. මම අද දවසේ මගේ ආදරණීය දරුවොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ 4 වෙනි පාඩම වන ලංකාවේ පැරණි සමාජය කියන මාතෘකාව පිළිබඳව. මම මීට ඉහතදී අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටිය දරුවොත් එක්ක මේ පාඩමට අදාළ පාඩම් කොටස් දෙකක් පිළිබඳව සාකච්ඡා කරා. ඒ අනුව මම අද මගේ ආදරණීය දරුවොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ රටේ පැරණි සමාජයේ ඇතුලේ ආර්ථිකය කොහොමද ක්‍රියාත්මක වුණේ. ආදරණීය දරුවනේ, ලාංකීය පැරණි සමාජයේ ඇතුලේ ආර්ථිකය ප්‍රධාන කොටස් තුනකට බෙදුණා. ඒ ප්‍රධාන කොටස් තුන තමයි පුතේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළඳාම. එදා ආර්ථිකය ප්‍රධාන කොටස් තුනකට බෙදාගත්තා අපි. බෙදලා තිබුණා මොනවද ඒ කොටස් තුන පුතේ? කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළඳාම. අද දවසේ අපිට නියමිත වෙලා තියෙන කාල පරාසය ඇතුලේ මම මගේ ආදරණීය දරුවොත් එක්ක සාකච්ඡා කරනවා ලංකාවේ කෘෂිකාර්මික ආර්ථික රටාව කොහොමද ක්‍රියාත්මක වුණේ. පුතේ, එදා පැරණි සමාජයේ අපේ රටේ තිබිච්ච ආර්ථික ක්‍රියාවලිය ඇතුලේ ප්‍රධානම ස්ථානයක් හිමි වුණේ කෘෂිකර්මාන්තයට. කෘෂිකර්මාන්තය තමයි මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුණේ. එදා විශාල පිරිසක් තමන්ගේ ජීවිකාව රැකගත්තේ, ජීවනෝපාය පවත්වාගෙන ගියේ කෘෂිකර්මාන්තේ. කෘෂිකර්මාන්තය ගත්තාට පස්සේ පුතේ ඒකත් තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. ඒ තුන තමයි පුතේ හේන් ගොවිතැන, වී ගොවිතැන සහ සත්ව පාලනය. කෘෂිකර්මාන්තයත් බෙදෙනවා කොටස් තුනකට. මගේ ආදරණීය දරුවෝ, අපි අහගෙන ඉන්න දරුවෝ හොඳට අවබෝධ කරගන්න ඕන, කෘෂිකර්මාන්තයත් බෙදෙනවා ප්‍රධාන කොටස් තුනකට. ඒ කොටස් තුන තමයි පුතේ හේන් ගොවිතැන, වී ගොවිතැන සහ සත්ව පාලනය. අද දවසේ මං ඔබත් එක්ක මෙන්න මේ හේන් ගොවිතැන පිළිබඳව, ඒ වගේම වී ගොවිතැන පිළිබඳව සහ සත්ව පාලනය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ ආදරණීය දරුවනේ, කෘෂිකර්මාන්තයේ පළවෙනි කොටස තමයි හේන් ගොවිතැන. හේන් ගොවිතැන. ඒ අනුව මෙන්න මේ හේන් පිළිබඳව පුතේ සහ හේන් ගොවිතැන පිළිබඳව මූලාශ්‍රවලින් පුතේ අපිට තොරතුරු හම්බෙනවා. ඇතැම් මූලාශ්‍රවල පුතේ නිදසුනක් විදියට බුත්සරණ කියන කෘතියේ හේන් ගොවිතැන හඳුන්වලා තියෙන පුතේ සිහෙන් කියන නමින්. ඒ වගේම උම්මග්ග ජාතකය කියන කෘතියේ හේන් ගොවිතැන සඳහන් කරලා තියෙන්නේ පුතේ, හඳුන්වලා තියෙන්නේ, ඒ සඳහා යොදාගෙන තියෙන්නේ පිටබිම් කියන වචනය. එතකොට පුතේ හොඳට ඔළුවට ගන්න ඕන මේ කියන කාරණාව හොඳට මතකේ තබා ගන්න ඕන. මේ හේන් ගොවිතැන යටතේ අපි කතා කරන්න ඕන හේන් ගොවිතැනේදී වගා කළ භෝග මොනවද, හේන් ගොවිතැන කොහොමද වගා කටයුතු ඒවයි සිද්ධ වුණේ, හේන් ගොවිතැනේදී කොහොමද මිනිස්සු හේන් රැක බලාගත්තේ සහ හේන් ගොවිතැන වෙනුවෙන් මොනවද අය කරපු බදු. එනම් බලමු පුතේ, පළවෙනියෙන්ම මොකද්ද මේ හේනක් කියලා කියන්නේ පුතේ? හේනක් කියලා කියන්නේ පුතේ මහ කැලාවකින් කුඩා කැලෑ කොටසක් අරගෙන ඒක හෙලි කරලා හදාගන්න ගොවිබිම හඳුන්වන්න පාවිච්චි කරපු වචනේ තමයි පුතේ හේන. එතකොට කැලෑවක් හෙලි කළා තමයි පුතේ හේනක් හදාගත්තේ. එතකොට ඒක කැලෑවේ මැද්දෙ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කැලෑවේ එක කොනක වෙන්න පුළුවන්. එහෙම කැලෑ කොටසක් හෙලි කළා තමයි මිනිස්සු හේනක් හදාගත්තේ. ඒ අනුව හේනේ තිබි කැලේ තිබිච්ච ගහකොළ කපලා දාලා ඒවා එතනින් අයින් කරලා එක තැනකට එකතු කරලා ඒවා ගිනි තියලා මිනිස්සු හේනක් හදා ගන්නවා. හොඳට මතක තබා ගන්න ඕන පුතේ, ගිනි තියනකොට ඒ කැලේ ඉන්න සත්තුන්ට හානි වෙන්න පුළුවන්. අපේ රටේ මිනිස්සුන්ට වගේම සතා සිව්පාවන්ටත් ආදරය කරපු ජාතියක්. ඒ නිසා හේන් ගොවිතැනේදී සත්තුන්ට හානි වෙන්න පුළුවන් නිසා හේන ගිනි දාන්න කලින් මාහයියෙන් කෑ ගහලා සත්තු ටික එලවනවා. එතකොට සත්තු අර හේනේ එලි කරපු කැලෑ භූමිය අතහැරලා කැලෑ රොදට යනවා. ඒ විදිහට තමයි අපේ රටේ මිනිස්සු හේන් ගොවිතැන සිදු කළේ. ඒ මුලින්ම හෙලි කරපු හේනක් පුතේ, මුලින්ම කොටපු හේනක්, එහෙම නැත්නම් මුලින්ම හෙලි කරපු හේනක් හඳුන්වනවා පුතේ නවදැලි හේනක් කියලා. සද්ධර්ම රත්නාවලියේ නවදැලි හේන කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. නවදැලි හේනක් කියලා කිව්වේ පුතේ අලුතින් මෙහෙලි කරපු හේනක්. හැබැයි පුතේ ඇතැම් සාහිත්‍ය මූලාශ්‍රවල නවදැලි හේන කියන එක වෙනස්ම විදියට අර්ථකථනය කරලා තියෙනවා. එතනදි සමහර මූලාශ්‍රවල කියනෝ පුතේ නවදැලි හේනක් කියන්නේ කුරක්කන්, කොල්ලු, උඳු, මුං, ඉරිඟු, මෑ, තනහාල්, අසමෝදගම්, අමු කියන පැලෑටි නවය දලුලා සරුවට වැඩුණු හේන හඳුන්වලා තියෙනව නවදැලි හේනක් කියලා. අර බෝග නවය දලුලා ලස්සනට වැඩිච්ච හේනත් නවදැලි හේනක් කියලා හඳුන්වලා තියෙනවා. ගොඩක් මූලාශ්‍රවල නවදැලි හේන කියලා කිව්වේ පුතේ අලුතින්ම හෙලි කරපු හේනක්. ඒ වගේම පුතේ වගා කරලා අතහැර දමපු හේනක් හඳුන්වනවා කනත්තක් කියලා. ඒ වගේම මතක තබා ගන්න ඕන තවත් ප්‍රධානම කරුණක් තියෙනවා පුතේ. සාමාන්‍යයෙන් අපේ රටේ හේන් ගොවියා හේනක් කරන්නේ පුතේ කන්න, එහෙම නැත්නම් වාර දෙකයි. වාර දෙකක් හේන කරලා ඊට පස්සේ පුතේ ආය හේන අතහැර දානවා. අතහැර දැම්මට පස්සේ ඒ අතහැරපු හේන පුතේ නැවත ගස්කොළන් වැවිලා කැලෑ රොදක්ම බවට පරිවර්තනය වෙනවා. එතකොට පුතේ ඇත්තටම හේන් ගොවිතැන හරහා පරිසරයට ලොකු හානියක් සිද්ධ වුණේ නැහැ. මොකද දෙපාරක් කරලා අතහැර දානවා. අතහැර දැම්මට පස්සේ ආයේ හේන කැලෑවක් බවට පරිවර්තනය වෙනවා. ඒ විදියට තමයි පුතේ අපේ රටේ පැරණි ගොවියා පරිසරය ආරක්ෂා කරේ. පරිසරයෙන් තමන්ගේ ජීවනෝපාය රැකගත්තා වගේම අනික් පැත්තෙන් ඒ මිනිස්සු පරිසරයටත් බොහෝසෙයින් ආදරය කරා. මේක වර්තමාන අපිටත්, වර්තමාන ගොවි පරපුරටත්, මගේ ආදරණීය දරුවන්ටත්, පැරණි අතීත මිනිසගෙන් අතීත ගොවියගෙන් අපිට ගන්න පුළුවන් හොඳ පූර්වාදර්ශයක්. ඒ වගේම කතා කරන්න ඕන පුතේ හේනි වගා කරපු බෝග මොනවද? පුතේ අතීත හේන් ගොවියා හේනි පුතේ එළවලු වර්ග, ධාන්‍ය වර්ග වගා කරලා තියෙනවා. කුරක්කන්, ඉඟුරු, තල, අමු, අබ, තනහාල්, ඒ වගේම කරබටු, තිබ්බටු, වම්බටු, අලුපුහුල්, වට්ටක්ක වගේ එළවලු වර්ග. මීට අමතරව පුතේ සමහර හේන් වල උක්වගාව සහ කපුවගාවත් පවත්වාගෙන ගියපු බවට පුරාවිද්‍යාඥයෝ අනාවරණය කරගෙන තියෙනවා. විශේෂයෙන්ම පුතේ දා උක්වගාව හකුරු නිපදවීම අපේ රටේ බහුලව සිද්ධ වෙලා තියෙන පුතේ. ක්‍රිස්තු වර්ෂ 16 වන සියවස වෙනකම්ම පුතේ කවදාකවත් ලංකාවට සීනියා නයනය කරේ නැහැ. ඒ සීනිය අවශ්‍යතාවය සපුරා ගන්න අපේ රටේ පාරම්පරික උග්ගොවියා සමත් වෙලා තියෙනවා. ඒ වගේම කතා කරන්නට ඕන පුතේ, කොහොමද මේ හේන් මිනිස්සු රැක බලා ගත්තේ? පුතේ, හේනක් කියලා කියන්නේ ගොවිය වාසය කරන ස්ථානෙම තියෙන තැනක් නෙමෙයි. මේක තියෙන්නේ කැලෑරොදකට වෙන්න. එනිසා ගොවියට සිද්ධ වෙනවා තමන් ජීවත් වෙන නිවසේ ඉඳලා දුර බැහැර ගිහිල්ලා හේන බලා ගන්න. එතකොට හේනේ පැලක් හදාගෙන ලොකු ගහක් උඩට වෙලා හේන බලාගත්තා. සතුන්ගෙන් හේනට වෙන හානි වළක්වන්න. ඒ වගේම පුතේ, ඇතැම් ගොවියෝ තමන්ගේ හේන ආරක්ෂා කරගන්න අර කලින් කපපු දඬු වැට යොදාගෙන විශාල දඬු වැටවල් සකස් කරන්නට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කතා කරන්න ඕන පුතේ, මේකෙදී තවත් වැදගත්ම කාරණාවක් තියෙනවා. මේ හේන් ගොවි තැන සම්බන්ධයෙන් බදු වර්ග ක්‍රියාත්මක වෙලා තියෙනවද? ඔව් පුතේ, නිශ්ශංක මල්ල රජතුමාට අයිති ශිලාලේඛනයක සඳහන් වෙනවා කැති අඩ, කෙටු කනබ වගේ බදු වර්ග රැසක් එදා ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේවා හේන් ගොවි තැන සම්බන්ධයෙන් අය කරපු බදු. නිශ්ශංක මල්ල රජතුමාගේ ශිලාලේඛනයේ කියනවා මේ බදු වලින් මිනිස්සුන්ව නිදහස් කරගන්නට එතුමා කටයුතු කරපු බව. යනු මං ආදරණීය දරුවොත් එක්ක දැන් කතා කරා අපේ රටේ හේන් ගොවි තැන පිළිබඳව. හේනක් කියන්නේ මොකක්ද? හේනක් කොහොමද හදාගත්තේ? හේන කොහොමද ආරක්ෂා කරගත්තේ? හේනි මොනවද වගා කරපු භෝග සහ හේන් ගොවි තැනේදී අය කරපු බදු වර්ග මොනවද? මම මගේ ආදරණීය දරුවොත් එක්ක කතා කරන්න යනවා ඊළඟ කොටස. ඊළඟ කොටස තමයි පුතේ වී ගොවි තැන. ඇතැම් තැන්වල කුඹුරු ගොවි තැන, එහෙම නැත්නම් කෙත කියන වචනය මේ වී ගොවි තැන හඳුන්වන්න පාවිච්චි කරලා තියෙනවා. සමහර වෙලාවට පුතේ මේ කුඹුර කෙත කියන දෙකෙන්ම එක වගේ අදහසක් ආවට කුඹුර කියලා කියන්නේ පුතේ නිවසට ආසන්නේ තිබිච්ච ඉතා කුඩා ගොවි බිමක්. කෙත කියන එකෙන් පුතේ මීට වඩා කුඹුරට වඩා විශාල භූමියක වගා කරපු වගාවක් කියන අර්ථය එනවා. කොහොම හරි පුතේ වී ගොවි තැන හඳුන්වන්න කෙත කුඹුර ඔය දෙකම පාවිච්චි කරනවා. එතකොට පුතේ ඊළඟ කාරණාව තමයි මේකෙදි වැදගත්ම, කොහොමද මේ වී වගා කටයුතු වලට අවශ්‍ය කරන ජල පහසුව සපයගත්තේ? පුතේ, අපේ රටේ මිනිස්සු අතීත වී ගොවියා තමන්ට අවශ්‍ය කරන ජල පහසුව සපය ගන්න ප්‍රධාන ක්‍රම දෙකක් භාවිතා කරලා තියෙනවා. එකක් පුතේ එක් එක් කාලවලදී ලැබෙන වර්ෂා ජලයෙන් වී වගාව සිද්ධ කරලා තියෙනවා. දෙවෙනුව පුතේ වර්ෂා ජලය ප්‍රමාණවත් නොවුණු තැන්වලදී වැව්, අමුණු, ඇල මාර්ග ආදිය ඉදි කරලා තමන්ගේ වී ගොවි තැනට අවශ්‍ය කරන ජල පහසුව සපයා ගන්නට කටයුතු කළා තියෙනවා. විශේෂයෙන්ම පුතේ වියලි කලාපවල වගා කටයුතු කරද්දී වර්ෂා ජලය ප්‍රමාණවත් පරිදි ලැබෙන්නේ නැති නිසා අපේ රටේ සාම්ප්‍රදායික ගොවියා ඇල මාර්ග වලින්, එහෙම නැත්තම් ගංගා හරස් කරලා අමුණක් බැඳලා ඒ අමුණෙන් ඇල මාර්ග ඔස්සේ තමන්ගේ වී ගොවි තැනට අවශ්‍ය කරන ජල පහසුව සපයා ගන්නට කටයුතු කළා තියෙනවා. මගේ ආදරණීය දරුව දන්නවා අපේ රටේ ඉඳපු අතීත රජවරු මෙන්න මේ වාරි ශිෂ්ටාචාරය නගා සිටුවන්න විශාල මෙහෙයක් සිදු කළා තියෙනවා. මොකද පුතේ, එදා කුෂිකර්මාන්තේ ජීවනාලිය උනේ මේ වී ගොවි තැන. වී ගොවි තැන කරන්න නම් ජලය තියෙන්නට ඕන. අන්නේ ජල පහසුව සපය ගන්න අපේ රටේ රජවරු මහා පරිමාණ වැව් ඉදි කළා තියෙනවා පුතේ. පණ්ඩුකාභය රජතුමාගෙන් ආරම්භ වෙන බසවක් කුලම වැවේ ඉඳලා විශාල වැව් අමුණු ප්‍රමාණයක් පුතේ අපේ රටේ රජවරුන් විසින් නිර්මාණය කළා තියෙනවා. පොළොන්නර යුගයට වෙනකොට ලංකාවේ වාරි කර්මාන්තයේ උච්චතම අවස්ථාව පුතේ අපිට හම්බෙනවා. ඒ මහා පරාක්‍රම බාහු රජතුමාගේ රාජ්‍ය සමය. අහසින් වැටෙන එක දියබිදක්කත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යා නොදිය යුතුය කියන අදිෂ්ඨානයෙන් කටයුතු කරපු පරාක්‍රම බාහු රජතුමා ලංකාවේ හැම බිංගඟලක්ම ප්‍රයෝජනයට ගන්න පුළුවන් හැම බිංගඟලක්ම වගා කරන්න කටයුතු කරපු බව මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙන පුතේ. ඒ නිසා තමයි මගේ ආදරණීය දරුවෝ දන්නවා, ඒ නිසා තමයි ලංකාව පෙරදිග ධාන්‍යාගාරයේ බවට පරිවර්තනය කරන්නට පුළුවන්කම ලැබුණේ. මගේ ආදරණීය දරුවොත් එක්ක මම දැන් කතා කරේ අපේ රටේ කොහොමද වීගොවිතැන සිද්ධ වුණේ. ඒ වගේම පුතේ කතා කරන්නට ඕන මේ වී වගාව කොහොමද කරේ, මොනවද ඒ සඳහා භාවිතා කරපු කන්න, කොයි කාලෙදිද මේවා සිද්ධ වුණේ. පුතේ මූලාශ්‍රවල සඳහන් වෙනවා වී වගාව කරපු ප්‍රධාන කන්න දෙකක් පිළිබඳව. අපි වහගෙන ඉන්න දරුවන්ට සාමාන්‍යයෙන් මේ පිළිබඳව අවබෝධය තියෙනවා කියලා මම හොඳටම දන්නවා. ඒ කන්න දෙක තමයි පුතේ යල කන්නය සහ මහ කන්නය. කියන්නේ අවුරුද්දකට දෙවරක් වගා කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඇතැම් මූලාශ්‍රවල සඳහන් වෙනවා පුතේ යල මහ කන්න දෙකට අමතරව වගා කරපු තවත් අතරමැදි කන්නයක් පිළිබඳ මැද කන්නයක් පිළිබඳවත් සඳහන් වෙලා තියෙනවා. එතකොට පුතේ ඒ අවුරුදුවලදී මැද කන්නය වගා කරන වාද කියන එක තීරණය වුණේ වර්ෂා ජලයේ ප්‍රමාණය මත. වර්ෂා ජලයේ හොඳට ලැබෙනවා නම් වැව් අමුණු උතුරල යන්න වතුර තියෙනවා නම් අන්න පුතේ එදා ගොවියා යල කන්නයට සහ මහ කන්නයට අතරමැදිව තවත් මැද කන්නයක් වගා කරන්නක් කටයුතු කළා තියෙනවා. ඒ වගේම තමයි පුතේ මූලාශ්‍ර පරිශීලනය කරනකොට අපිට හමු වෙනවා අපේ රටේ සාම්ප්‍රදායික වී ගොවියා වී ගොවිතැන් කටයුතු සිද්ධ කිරීමේදී පාවිච්චි කරපු සහ භාවිතා කරපු විවිධ උපකරණ කැත්ත, පිහිය, නගුල, උදැල්ල ඔයි වගේවා කුෂිකර්මාන්තේ වී ගොවිතැනේ යොදාගෙන තියෙනවා. ඒ වගේම පුතේ අපේ සාම්ප්‍රදායික ගොවියා වී ගොවිතැනේදි පුතේ වී ගොවිතැන කරද්දී විවිධ චාරිත්‍ර වාරිත්‍ර ඒ හා සම්බන්ධව පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. අපි වහගෙන ඉන්න දරුවොත් එක්ක අද මම කතා කරේ ලංකාවේ කොහොමද කුෂිකර්මාන්තය සිද්ධ වුණේ. ඒ අනුව අපි කතා කරා හේන් ගොවිතැන ගැන කතා කරා, වී ගොවිතැන ගැන කතා කරා. අපිට තවත් එක කාරණාවක් තියෙනවා කතා කරන්න. ඒ තමයි පුතේ සත්ව පාලනය. වී ගොවිතැනටත් හේන් ගොවිතැනටත් අමතරව අපේ රටේ ජීවත් වෙච්ච පැරණි ගොවියා තමන්ගේ විවිධ දෛනික අවශ්‍යතාවයන් ඉටු කරගන්න සත්ව පාලනය පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ සතුන් පාලනය කරපු අයව හඳුන්වනවා පුතේ ගෝපාලයන් කියලා. ඒ වගේම මේ සත්ව පාලනයට වෙන් වෙච්ච වෙනම ගම් තිබුණු බවත් මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. ඒ ගම් හඳුන්වනවා පුතේ ගෝපාල ගම් කියලා. අපේ රටේ සාම්ප්‍රදායික ගොවියා මේ සත්ව පාලනය තුලින් බලාපොරොත්තු වෙච්ච අරමුණු කීපයක් තිබුණා පුතේ. එකක් තමන්ගේ දෛනික ආහාර අවශ්‍යතාවය ඉටු කරගන්න. අනිත් එක පුතේ කුෂිකර්මාන්තයට සහාය වෙන්න සත්ව පාලනය පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මීකිරි, ගිතෙල්, වෙඬරු වගේ ආහාර ටික ලබා ගන්න සත්ව පාලනය කරද්දී මීගවය වගේ සතුන් නැති කරලා තියෙනවා පුතේ. කුෂිකර්මාන්තයට අවශ්‍ය කරන ශ්‍රමය ලබා ගන්න. කොළඹ ජාතික කෞතුකාගාරයේ තිබෙන හතරවන කාශ්‍යප රජතුමා විසින් කොටවන ලද සෙල්ලිපියක සඳහන් වෙනවා කිරිගෙරි කියලා වචනයක්. කිරිගෙරි කියන වචනේ තේරුම තමයි පුතේ කිරි සඳහා ඇති කරන ලද ගවයන් කියන එක. ඒ වගේම පුතේ ලංකාවේ ගෘහණියන් මේ සත්ව පාලනය වෙනුවෙන් ගොඩක් මැදිහත් වෙලා කටයුතු කළා තියෙනවා. කිරි දොවන්න වගේ කටයුතු වලදී ගෘහණියන් විශාල මැදිහත් වීමක් සිද්ධ කළා තියෙනවා. ඒ වගේම පුතේ ගවයන් හැරුණු කොටගෙන ඇතැම් නිවෙස්වල ගොවියන් කුකුලන්, එළුවන් වගේ සතුනු ඇති කරලා තියෙනවා. පොළොන්නරුවේ මැදිරිගිරියේ පිහිටා තිබෙන ඇත්වෙහෙර පාදාගරේ රෝහලක රෝගීන්ගේ අවශ්‍යතාවය සඳහා ස්වභාවිකව මියගිය එළුවන් සහ කුකුලන්ගේ මාංශ යොදාගත් බව ඒ ශිලාලේඛනයේ සඳහන් වෙලා තියෙනවා. එනුවම අපිට අද දවසට ලැබිලා තිබෙන කාලයේදී මම මගේ ආදරණීය දරුවොත් එක්ක කතා කරේ කොහොමද ලංකාවේ පැරණි කෘෂිකර්මාන්තය සිද්ධ වුණේ. ඒක අපි කොටස් තුනකට බෙදලා කතා කරා. හේන් ගොවිතැන, වී ගොවිතැන සහ සත්ව පාලනය කියලා. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටිය දරුවන්ට මේ පාඩම පිළිබඳව, අද දවසේ කතා කරපු මේ කොටස පිළිබඳව තවත් දීර්ඝ පැහැදිලි කිරීමක් අවශ්‍යයි නම්, එහෙමත් නැත්නම් මේක යම් ගැටලුවක් ඔබට මතුවෙනවා නම්, මේ වෙන විට අපි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා මේ හා සම්බන්ධ කෙටි පණිවිඩ සේවාවක් සක්‍රිය කරලා තියෙනවා. ඒ කෙටි පණිවිඩ සේවාවට ඔබට මේ පිළිබඳව පැන නැගින ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ යොමු කරන්නට ඔබට හැකියාවක් තියෙනවා. ඒ අනුව ඉදිරි දිනකදී අපිට එසේ යොමු කරන ප්‍රශ්නවලට අපි පිළිතුරු ලබා දෙන්නත් කටයුතු කරනවා. ඒ අනුව ආදරණීය දරුවනේ, අද දවසට අපිට ලැබුණු කාලය මෙතකින් අවසානයටපත් වෙනෝ. මේ පාඩමේම තවත් දිගුවකින් ඊළඟ දවසේ ඔබත් එක්ක රුහුණු ගුරුගෙදර වැඩසටහනින් සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් ඔබගෙන් අද දවසට සමුගෙන යනවා. මෙතෙක් වෙලා ඔබත් සමග සම්බන්ධ වී සිටි මම අම්බලංගොඩ කලාපේ ගා පීදේස් කුලරත්න විද්‍යාලයේ ඉතිහාසය විෂය ඉගැන්වීම් භාරව කටයුතු කරන දිශාන් සුරංග, ඔබ සියලු දෙනාටම සුබ දවසක්, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පූජ්‍ය අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර.